අදත් ගුරුගෙදර රේඩියෝ වැඩසටහන තුළින් ඔබ පිළිසාන්තරක යෙදෙන මම ගාල්ල විද්‍යා ශේෂ්ත්‍ර මධ්‍යස්ථානයේ කළමනාකරු නිල් අශෝක. 11 ශ්‍රේණිය විද්‍යාව පළවෙන කොටස මානව දේහ ක්‍රියාවලිය යටතේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය පිළිබඳවයි අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ආදරණීය දුවේ පුතේ, අපි දිනපතාම අපි නොදැනුවත්වම ආශ්වාස ප්‍රාශ්වාස ගන්න වාර ගණන ගණන් කරලවත්, ඊගෙන අවබෝධයක් ඇතුව සිදු කරලවත් නැති බව අපිට තේරුම් යනවා. ඉතින් මේ COVID-19 වැනි මාරාන්තික වෛරස් රෝගයක් ලෝකේ පුරා පැතිර යන මෙවැනි වකවානුවක ශ්වසන පද්ධතිය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ලබා තිබීම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මෙම රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හට ගැනීම. මම හිතන්නේ දොළ පුතාලා විතරක් නෙමෙයි, අපි හැමෝම මේ වෙනකොටත් හොඳට හිතලා බලලා ඇති, මට හොඳට හුස්ම ගන්න පුළුවන්ද කියලා නේද? මට ශ්වසන අපහසුතාවයක් තියෙනවද කියලා, මගේ උගුර කැසීමකට ලක් වෙනවද කියලා. දිනපතාම මෙහෙම පරීක්ෂා කරපු වාර ගණන නම් අනන්තයි. ඒ අපගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන මේ අතිබිහිසුණු කොරෝනා වෛරසය නිසා. හොඳයි දුවේ පුතේ, දැන් අපි මේ මොහොතෙත් හොඳට හිතලා හොඳ දිග හුස්මක් අරගෙන බලන්න. හොඳ ගැඹුරු හුස්මක් අරගෙන බලන්න. අපිට දැනෙනවද වාතය හුස්මක් ලෙසින් අපේ සිරුරට ඇතුළු වන ආකාරය? ඔබට දැනෙනවද ඒ හුස්ම පොද, නාස්කුහරය, ග්‍රසනිකාව, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා ඔස්සේ ගිහිල්ලා අපේ පෙනහළු වාතයෙන් පිරී යන ආකාරය? සමහර විට ඔබ බෞද්ධයෙක් නම් ආනාපාන සති භාවනාව සිදු කරමින් මේ ක්‍රියාවලියට අනුගත වෙලත් ඇති. ඉතින් දුවේ පුතේ, මම මේ ඉහත සඳහන් කළ සිදුවීම සිදුවන්නේ ශ්වසන පද්ධතියේ ආධාරයෙන්. ඉස්සෙල්ලම ශ්වසනය කියන්නේ මොකක්ද කියලා අපි වටහා ගන්න උත්සාහ කරමු. ශ්වසනය කියන ක්‍රියාවලිය එතරම් ලෙහෙසි පහසු එකක් නෙමෙයි. එය අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා. ඔන්න එහෙමනම් මං ඔයාලට දැන් කියලා දෙන්නම් ඒ අදියර තුන. පළවෙනි අදියර තමයි බාහිර ශ්වසනය. දෙවෙනි අදියර තමයි ගර්ත තුලදී සිදුවන වායු හුවමාරුව. තුන්වෙනි අදියර වෙන්නේ සෛලීය ශ්වසනය. එහෙනම් දුවේ පුතේ, අපි දැන්වත් බලමු, නැවතත් බලමු ශ්වසනය සිදුවන අදියර තුන. ආයිමත් අපි පරීක්ෂාවට ලක් කරමු. පළවෙනි අදියර තමයි බාහිර ශ්වසනය. ඒ කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය. දෙවැනි අදියර උනේ ගර්ත තුලදී රුධිරය සමග සිදුවන වායු හුවමාරුව. තුන්වෙනි අදියර වෙන්නේ සෛලීය ශ්වසනය. නාස්කුහරය තුලින් වාතය ගමන් කරනකොට ආශ්වාස වාතයේ සිදුවන ප්‍රධාන වෙනස්කම් කීපයක් අපි දැන් සලකා බලමු. ආශ්වාස වාතය තෙත්වීම තමයි ඉස්සෙල්ලම වෙන්නේ. දෙවනිවට වෙනවා ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට පැමිණීම. ඊළඟට ආශ්වාස වාතයේ අපද්‍රව්‍ය ඉවත් වීම සිදු වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය ගැන අපි මුලින්ම වැඩිපුර කරුණ විමසා බලමු. අපි දන්නවා උරස් කුහරයත් උදර කුහරයත් වෙන් කරන මහා ප්‍රාචීර නම් පටලයක් තිබෙන බව. ඒ වගේම පෙනහැල්ල ආරක්ෂා කරන්නේ පර්ශු කූඩුව නම් අස්තිමය ආවරණයකින්. අපි ඒකට ඉලෑට කූඩුව කියලත් කියනවා සාමාන්‍ය විවහාරයේදී. මෙන්න මේ පර්ශු හේවත් ඉලෑට එකිනෙකට බැඳුණු පේශි තියෙනවා. අපි ඒවට කියනවා අන්තර් පර්ශුක පේශි කියලා. ඉතින් දුවේ පුතේ, ඔන්න ඔය මහා ප්‍රාචීර පේශියේ පේශිවල සංකෝචනය නිසා උරස් කුහරේ පරිමාව වැඩි වෙනවා. එහෙම වෙන්නේ අන්තර් පර්ශක පේශි සංකෝචනය නිසා. පර්ශු ඉහළට එසවීමත් මහා ප්‍රාචීර පේශියේ සංකෝචනය වීමෙන් එය පහළට පහත්වීමකුත් සිදු වෙනවා. ඉතින් දුවේ පුතේ, මෙහෙම වෙනකොට පර්ශු කූඩුවේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට උරස් කුහරයේ පීඩනය අඩු වෙනවා. එවිට පෙනහළු ඇතුලේ පීඩනයට වැඩිය වාතයේ පීඩනය වැඩි. අන්න එතකොට තමයි වැඩි පීඩනයක් ඇති වායුගෝලයේ ඉඳලා පෙනහළු තුලට වාතය ඇදිලා එන්නේ. අපි මේක හඳුන්වන්නේ ආශ්වාසය කියලා. හොඳයි දුවේ පුතේ, ඔන්න අපි බලමු දැන් අන්තර් පර්ශක පේශී ලිහිල් වෙනවා. ඒ වගේම මහා ප්‍රාචීර පේශියත් ලිහිල් වෙනවා. එතකොට පර්ශු කූඩුව පහත් වෙලා මහා ප්‍රාචීර පේශිය ඉහළට වක්‍ර වෙනවා. එතකොට පර්ශු කූඩුවේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට දුවේ පුතේ පීඩනය වැඩි වෙනවා. ඒක අපි හොඳින් දන්නවා. දැන් පෙනහැල්ල ඇතුලේ පීඩනය වැඩි. ඊට සාපේක්ෂව වාතයේ නම් පීඩනය අඩුයි. ඒ නිසා තමයි වැඩි පීඩනයක් ඇති පෙනහැ ඇතුලේ ඉඳලා අඩු පීඩනයක් තියෙන වායුගෝලයට වායු ධාරාවක් ගලාගෙන යන්නේ. ඉතින් මොකද්ද අපි ඒකට කියන නම? අපි ඒක හඳුන්වන්නේ ප්‍රාශ්වාසය කියලා. දැන් එහෙනම් දුවේ පුතේ, ශ්වසන ක්‍රියාවලියේ දෙවැනි අදියරට පිවිසිලායි අපි ඉන්නේ. දැන් ඔබට දැනුණනේ පෙනහළු හොඳින් වාතයෙන් පිරී යන බව. ඒ කියන්නේ ගර්ත නැමැති කුඩා බැලුන වාතයෙන් පිරිලායි දැන් තියෙන්නේ. අපි දන්නවා ගර්ත වටා රුධිර වාහිනී රාශියක් තියෙන බව. ගර්තවල තියෙන ඔක්සිජන් වායුවත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් එකිනෙකින් හුවමාරු වෙනවා. ඒ කියන්නේ ගර්තවල තියෙන ඔක්සිජන් රුධිර වාහිනී තුලටත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගර්තය තුලටත් ගමන් කරනවා. ඔන්න ඔය ගර්ත තුල වායු හුවමාරුව සිදු වෙනවා කිව්වේ ඔන්න ඕකට. අපි මෙහිදී දැන් බලමු ශ්වසන පෘෂ්ඨයක් කියන්නේ මොකක්ද කියලා. මේක වඩාත් හොඳින් පැහැදිලි කර ගැනීම ඔබගේ අධ්‍යයන කටයුතු හුඟක් පහසු වෙනවා. ශ්වසන පෘෂ්ඨය කියන්නේ බාහිර පරිසරය හා රුධිරය අතර වායුව මාරුව සිදුවන ස්ථානයකට. ඒ අනුව මිනිසගේ නම් ශ්වසන පෘෂ්ඨය වෙන්නේ ගර්ත බිත්ති. මේ ගර්ත බිත්ති හරහා වායුව මාරුව සිදුවෙන්නේ විසරණය මගින්. ඒ වගේම දරුවනේ, ශ්වසන පෘෂ්ඨයක ලාක්ෂණිකයන් හැදෑරීමත් අපිට ඉතාම වැදගත්. කාර්යක්ෂම වායුව මාරුවක් සඳහා ශ්වසන පෘෂ්ඨයක් සතු ලක්ෂණ අධ්‍යයනය කරමු දැන්. වායුව මාරු වීම සඳහා ශ්වසන පෘෂ්ඨය තෙත් හා පාරගම්ය විය යුතුයි. පාරගම්ය කියන්නේ ද්‍රව්‍යාංශ වලට ඒ පටල හරහා ගමන් කිරීමට හැකි විය යුතුයි. එසේම කාර්යක්ෂම වායු විසරණයක් සඳහා තුනී පෘෂ්ඨයක් විය යුතුයි. ඒ හින්දා තමයි ගර්ත බිත්තිත් රුධිර වාහිනී බිත්තිත් තනි සෛල පේලියකින් හැදිලා තියෙන්නේ. සතුන්ගේ අවශ්‍යතා අනුව විශාල වායු පරිමාවක් හුවමාරු වීමට නම් එම පෘෂ්ඨයේ සතු විශාල වර්ගඵලයක් තිබිය යුතුයි. එතකොට මනා රුධිර සැපීමක් තිබීමත් අත්‍යවශ්‍යයි. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු ශ්වසන යාන්ත්‍රණයේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ දේහයට උරාගත් ඔක්සිජන් වායුවත් ආහාර වලින් ලැබුණ ග්ලූකෝසුත් එකිනෙකට හමු වෙනවා සාමාන්‍ය සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියම්ස් තුල. එහිදී සිදුවන්නේ අපි ගත්ත ආහාර ජීර්ණය වෙලා අවශෝෂණය කරගත් ග්ලූකෝස් සෛලවලට අරගෙන ගිහිල්ලා ඒ සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රියාවලට ඇතුළු වෙනවා. ඒ අතරෙදී අපි නාසයෙන් ගත්ත හුස්ම පොදෙහි ඇති ඔක්සිජන් වායුව ගාර්ථ හරහා රුධිරයට මාරු වෙලා රුධිරය ඔස්සේ දේහයේ ඇති හැම සෛලයකටම ඇතුළු වෙනවා. ඔන්න එතකොට දුවේ පුතේ, අර ආහාර වලින් ගෙනාපු ග්ලූකෝසුත් පිනහල්ලේදී රුධිරයට ඇතුළු වුණු ඔක්සිජනුත් දෙගොල්ලම හම්බ වෙනවා අර සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රියා වලදී. ඉතින් ග්ලූකෝස් කියන්නේ සංකීර්ණ කාබනික සංයෝගයක්. අනේ සංයෝගයේ ඔක්සිජන් එක්ක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයත් ශක්තියත් නිෂ්පාදනය කරනවා. ඒ ලැබෙන ශක්තිය තමයි අපි හැම ක්‍රියාවකටම යොදාගන්නේ. ඉතින් ඔන්න ඕක තමයි තුන්වෙනි අදියර. අපි ඕකට කියන්නේ සෛලීය ශ්වසනය කියලා. එහෙනම් දරුවනේ, අපි වෙනද වගේම අදත් මේ පාඩමේ කෙටි ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයමු. මං එහෙනම් ඔන්න ඔගොල්ලන්ට මේ ප්‍රශ්නාවලිය දැන් ඉදිරිපත් කරනවා. එතකොට පළවෙනි ප්‍රශ්නය තමයි, ආශ්වාස වාතයේ ඇති වායුවලින් රුධිරයට උරා ගන්නා වායුව කුමක්ද? ආශ්වාස වාතයේ ඇති වායුවලින් රුධිරයට උරා ගන්නා වායුව කුමක්ද? දෙවනි ප්‍රශ්නය, ප්‍රාශ්වාස වාතයේ වැඩිපුරම ඇති වායුව කුමක්ද? ප්‍රාශ්වාස වාතයේ වැඩිපුරම ඇති වායුව කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය, ශ්වසන ක්‍රියාවලිය සිදුවන අදියර තුන සඳහන් කරන්න. ඊළඟ ප්‍රශ්නය, නාස් කුහර තුලට ඇතුළු වන වාතය කුමන වෙනස්කම් වලට භාජනය වේද? නාස් කුහර තුලට ඇතුළු වන වාතය කුමන වෙනස්කම් වලට භාජනය වේද? අවසාන ප්‍රශ්නය, එහෙම නැත්නම් පස්වෙනි ප්‍රශ්නය, වායු හුවමාරුව කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ගර්ත බිත්ති දක්වන අනුවර්තන මොනවාද? වායු හුවමාරුව කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ගර්ත බිත්ති දක්වන අනුවර්තන මොනවාද? හොඳයි, දැන් අපි බලමු පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නය වුණේ, අපේ ආශ්වාස වාතයේ ඇති වායුවලින් රුධිරයට උරා ගන්නා වායුව කුමක්ද කියලා. ආශ්වාස වාතයේ ඇති වායුවලින් රුධිරයට උරා ගන්න වායුව, ඒ කියන්නේ අපි වායුගෝලයේ තියෙන සමස්ත වායු ප්‍රමාණයෙන් කොටසක් පෙනහලි තුලට ඇතුරු කරගත්තනේ. අන්න ඒ වායු මිශ්‍රණයෙන් මොන වායු සංගටකයේද රුධිරයට උරා ගන්න කියන එක. ඒකට පිළිතුර තමයි, ඒක හොඳින් ඔබ දන්නවා, ඒක තමයි ඔක්සිජන් වායුව. දෙවනි ප්‍රශ්නය අපි සලකා බලමු. දෙවනි ප්‍රශ්නය, ප්‍රාශ්වාස වාතයේ වැඩිපුරම ඇති වායුව කුමක්ද කියලානේ ඇහුවේ. ඉතින් ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබ හොඳින් දන්නවා. ඒක තමයි කාබන් ඩයොක්සයිඩ්. එතකොට රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ රුධිර ප්ලාස්මාව දිය වෙලා බයිකාබනේට් අයන විදියට. ඒ බයිකාබනේට් අයනවලින් කාබන් ඩයොක්සයිඩ් ගිලිහිලා ගර්ත තුළට එනවා. ඒ ගර්ත වල පිරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් සහිත වායු ප්‍රාශ්වාස වාතය ඔස්සේ පිටතට එනවා. එතකොට ප්‍රාශ්වාස වාතයේ වැඩිපුරම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. තුන්වෙනි ප්‍රශ්නය තමයි ශ්වසන ක්‍රියාවලිය සිදුවන අදියර තුන සඳහන් කරන්න. ශ්වසන ක්‍රියාවලිය සිදුවන අදියර තුන සඳහන් කරන්න. ශ්වසනයේ අදියර තුන වෙන්නේ පළවෙනි එක තමයි ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය, දෙවෙනි එක ගර්ත තුලදී සිදුවන වායුව මාරුව, තුන්වෙනි එක සෛලීය ශ්වසනය. දැන් ඔබට මෙය ඉතාම හොඳින් මතක ඇති. පළවෙනි එක ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය, දෙවෙනි එක ගර්ත තුලදී සිදුවන වායුව මාරුව, තුන්වෙනි එක සෛලීය ශ්වසනය. දැන් අපි සලකා බලමු හතරවෙනි ප්‍රශ්නය. නාස් කුහරය තුලට ඇතුළු වන වාතය කුමන වෙනස්කම් වලට භාජනය වේද? නාස් කුහරය තුලට ඇතුළු වන වාතය කුමන වෙනස්කම් වලට භාජනය වෙනවද? ඉතින් අපි දන්නවා මුලින්ම ආශ්වාස වාතය තෙත්වීමකට ලක් වෙනවා නාස් කුහරය තුල තියෙන ශ්ලේෂ්මල පටලය නිසා. ඊට පස්සේ ආශ්වාස වාතයෙන් උෂ්ණත්වය, ආශ්වාස වාතයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට පැමිණෙනවා. තුන්වෙනුවට ආශ්වාස වාතය අපද්‍රව්‍ය හෝ ආගන්තුකාංශු ඉවත් කරනවා. තුන්වෙනුවට වෙන්නේ ආශ්වාස වාතය අපද්‍රව්‍ය හෝ ආගන්තුකාංශු ඉවත් වෙනවා. පස්වෙනි ප්‍රශ්නේ නම් අවසාන ප්‍රශ්නය වෙනවා අද වැඩසටහනේ. වායුව මාරුව කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ගර්ත බිත්ති දක්වන අනුවර්තන මොනවාද? ගර්ත බිත්ති දක්වන අනුවර්තන මේ වායුව මාරුව කාර්යක්ෂමව සිදු වෙන්න. ඉතින් අපි දන්නවා ඉතාමත්ම තුනී බිත්ති තියෙනවා ගර්ත බිත්ති වල. ගර්ත බිත්ති ඉතාම තුනී, එක එක අනුවර්තනයක්. දෙවැනි කාරණය ගර්ත බිත්ති තෙත්ව පැවතීම. ඒ තෙත්ව පැවතීමෙන් වායු හොඳින් දිය වෙනවා. තුන්වෙනි කාරණය රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා මේ ගර්ත වටා. එමගින් වායුව මාරුව තවත් කාර්යක්ෂම වෙනවා. ඒ වගේම වාත කෝෂ රාශියක් තියෙනවා. අපි මේ වාත කෝෂ හඳුන්වන්නේ ගර්ත කියලා. හරියට මේවා අර අපි සබන් දියර බටේකින් පිඹලා පෙන ගැන්වුවාම එන අන්න ඒ පෙන වගේ. ඒ තරම් තුනි. ඒ වටා රුධිර කේශනාලිකා ඉතිලා තියෙන්නේ. ඉතින් වාතකෝෂ රාශියක් මේ පෙනහල්ලේ අපිට හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වායුව මාරුව කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා ගර්ත බිත්ති මෙලෙස අනුවර්තනයන් දක්වනවා. ඉතින් දුවේ පුතේ, මං හිතනවාද මෙම ගුරු ගෙදර වැඩසටහනෙන් ශ්වසන පද්ධතිය සම්බන්ධයෙන් අපි මේ සිදු කරපු සාකච්ඡාව ඔබගේ අධ්‍යයන කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම එකක් බවට පත් කරන්න උදව් වෙයි කියලා. එහෙමනම් අද දවසේ මෙම වැඩසටහන අවසන් කරන්නට මං ඔබගෙන් අවසර පතනවා. ගුරුකේතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන 11 ශ්‍රේණිය විද්‍යා විෂයෙහි මිනිස් දේහයේ පද්ධති ඇසුරෙන් ශ්වසන පද්ධතියේ පළමු කොටස තමයි අද නිමාවටපත් වෙන්නේ.